ලිපි ලේඛනාදී පිළිගැන්වීම. ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. රජය ගිණුම් පිළිබඳව කාරක සභාව විසින් 20/20/2018 දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද 8 වැනි පාර්ලිමේන්තුවේ 7 වැනි සභාවාරයේ පළවෙනි වාර්තාවේ මුදල් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජය ගිණුම් පිළිබඳ කාරක සභාවේ යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කම්කරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණ විද්‍යාල පනතේ 8-1 ආයන්න වගන්තිය යටතේ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2019 දෙසැම්බර් 19 දින ඇති අංක 2154 ඇලයිර 18 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියමය, 2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතේ 8-1 ආයන්න වගන්තිය යටතේ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 20/20 මාර්තු 13 දින ඇති අංක 2166 ඇලයිර 46 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියමය සහ 2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතේ 8-1 ආයන්න වගන්තිය යටතේ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 20/20 ජූනි 16 දින ඇති අංක 2-1-8 බිංදුව ඇලයිර 1-2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියමය මම ඉදිරිපත් කරමි. ස්තුතියි කථානායක.
සෞඛ්‍ය අමාත්‍යතුමනි.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
වෙළඳ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා ආරක්ෂක කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව සහ මම ඉදිරිපත් කරමි.
ජනමාධ්‍ය අමාත්‍යතුමනි.
කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තැපැල් සේවාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
කෘෂි කර්ම අමාත්‍ය.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා කෘෂිකර්ම ග්‍රාම්‍ය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2019 වර්ෂය සඳහා කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධ අමාත්‍යාංශයේ ග්‍රාමීය ආර්ථික කටයුතු හා පශු සම්පත් සංවර්ධන අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
වැවිලි කර්මාන්තමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා වැවිලි කර්මාන්ත අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමා.
කථානායකතුමනි, බොරලස්කම ජයමාවත අංක 26 ධර්ම ස්ථානයේ පදිංචි DM අනුර ජීවානන්ද දිසානායක මහතාෙන් ලැබුණු පෙත්සමක්ද, මීගොඩ කළුමුතු කැටිය වත්ත අංක 43-1 F8D ධර්ම ස්ථානයේ පදිංචි ප්‍රේමලත මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා.
දුමින්ද දිසානායක හයියෙන් අරුන්දික ෆනෑඩු මන්තුමා.
ගරු කථානායකතුමනි, දංකොටුව හාල් දනවන කොබ්බෑකඩුව මාවතැන ලිපිනේ පදිංචි ඒ ක්වින්ටින්ඩා සප්පුවා මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
සනත් නිශාන්ත මන්ත්‍රීතුමනි. ඉන්දික අනුරුද්ධ හේරත් මන්ත්‍රීතුමනි.
අරු කතානායකතුමනි, රාගම වැලිසර වෙලින්ටන් පාක් අංක 90-16 දරණ ස්ථානයේ පදිංචි ඩෙන්සිල් ලලිත් අබේසූරිය මහතාගෙන් ලැබුණු පෙත්සම මම පිළිගන්නවා.
බුද්ධික පතිරණ මන්ත්‍රීතුමනි.
ගරු කතානායකතුමනි, පෙත්සම් 17ක් කොටපොළ දෙනියාය පාර පාලටුව කඩේ අංක 74 දරණ ස්ථානයේ පදිංචි ඒ.බී. උපුල් චන්දන මහතාගෙන් ලැබුණු පෙත්සමක්, තියගොඩ බටුවිට සහන යන ලිපිනයේ පදිංචි බී.පී.යූ. ඉශානි මහත්මයෙන් ලැබුණු පෙත්සමක්, කොළඹ 2 වොක්ෂෝල් වීදි අංක 175 දරණ ස්ථානයේ පදිංචි චමින්ද බණ්ඩාර ගුණතිලක මහතාගෙන් ලැබුණු පෙත්සමක්, දෙවිනුවර වීරතිලක පාර ගුණනිවස යන ලිපිනයේ පදිංචි ඩී.ජී. අනුරා මැණිකේ මහත්මයෙන් ලැබුණු පෙත්සමක්, මාතර නායමන නායමන උතුර මාගන්දෙනි යන ලිපිනයේ පදිංචි ගලගම්ගේ එඩී මහතාගෙන් ලැබුණු පෙත්සමක්, මාතර කනත්තකොඩ රත්නහර අංක 223 ඇල ඉරක් 6 දරණ ස්ථානයේ පදිංචි කේම් විතාරණ මහත්මයෙන් ලැබුණු පෙත්සමක්, මාතර තොටමුණ නිල්වලා හරස්පාර ජයනිවස අංක 24 ඇල ඉරක් 1 දරණ ස්ථානයේ පදිංචි එල්.බී.ඩබ්ලිව්. ජයන්තා මහත්මයෙන් ලැබුණු පෙත්සමක්, මාතර බතුතපාර අංක 17 දරණ ස්ථානයේ පදිංචි එම්.ඒ. රවුෆ් මහතාගෙන් ලැබුණු පෙත්සමක්, අකුරැස්ස බෝපකොඩ විජේතුංගපුර මෙත්සිසිල යන ලිපිනයේ පදිංචි එම්.එම්. ඉන්ද්‍රාණි මහත්මයෙන් ලැබුණු පෙත්සමක්, බදුල්ල මහියංගන පාර අංක 35 දරණ ස්ථානයේ පදිංචි එම්. මොහමුදු හුසේන් මහතාගෙන් ලැබුණු පෙත්සමක්, කළුතර අගලවත්ත බෙල්ලන පාර ජාතික නිවාස 5 අංක 3 දරණ ස්ථානයේ පදිංචි එම්.ඩී. චන්ද්‍රලතා දයාවති මහත්මයෙන් ලැබුණු පෙත්සමක්, හම්බන්තොට තංගල්ල කදුරුපුකුණ සියඹලා ගායන යන ලිපිනයේ පදිංචි එම්.කේ.බී. ජයසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමක්, මාතර තෙලිජ්ජවිල ඇල්ගිරිය යහමුල්ල දෙනිය ගෙදර යන ලිපිනේ පදිංචි නන්දසේන විතානගේ මහතාගෙන් ලැබුණු පෙත්සමක්, හක්මන මීඇල්ල බඩබද්ද අංක 26 දරණ ස්ථානයේ පදිංචි එස්.ඩී. අභේක්‍රම මහතාගෙන් ලැබුණු පෙත්සමක්, මහනුවර අම්පිටිය පල්ලේගම අංක VC 709 දරණ ස්ථානයේ පදිංචි එස්.වී.කේ.ටී. ද. සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක්, මාතර පොල්ලේන කාසිවත්තපුර අංක 40 දරණ ස්ථානයේ පදිංචි ඩබ්ලිව්.ඒ. ගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක්, හම්බන්තොට තිස්සමහාරාමය හල්මිල්ලාව යන ලිපිනේ පදිංචි YSW විතාරණ මහතාගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් මේ පාර්ලිමේන්තුවේ වැඩිම පෙත්සම් ගන්න කරු කතා නැකතුමනි 17ක් අද දවසේ පිළිගන්නවා. තව ටිකක් තියෙනවා, මම හිතන්නේ තාම ලෑස්ති නැහැ.
ඕම ස්තුති. සාරති දුෂ්මන්ත මන්ත්‍රීතුමනි පැමිණෙන්නේ. ජයන්ත කැටගොඩ මන්ත්‍රීතුමනි.
තුරුගිරිය අංකපා පටුමක ලෙක්ටරසි 723 ඉරක් දරණ ස්ථානයේ පදිංචි KRP දූලන මහත්මිය ලැබුණු පෙත්සම ඉදිරිපත් කරමි. ගරු කතා නායක
තුෂාර ඉඳුනිල් මන්ත්‍රී.
ගරු කතා නායකතුමනි පිළිගන්නවා.
රෝහිණී කියවන
ලක්කාවත රණස්ගල්ල යන ලිපිනේ පදිංචි ජේ. ලයනල් චන්ද්‍රරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය.
ගරු කතානායකතුමනි, උඩතලවින්න මඩිහේ අංක 10-1 දරණ ස්ථානයේ පදිංචි එම්.ඒ.එම්. හුසේන් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මාතලේ වාලවල එරමුදුගොල්ල අංක 125-2 දරණ ස්ථානයේ පදිංචි WMWGT බණ්ඩාර විජේරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවමි.
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මන්ත්‍රී. පෙත්සම් මහජන පෙත්සම් කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා.
පානකරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, අයන්න 1 පළවෙනි පාර්ලිමේන්තුව කැබිනට් 25යි. ඊළඟ දෙවෙනි පාර්ලිමේන්තුව 189 කැබිනට් 21යි.
මේකේ මොකද්ද කියලා.
තුන්වෙනි පාර්ලිමේන්තුව 194 කැබිනට් එක 23යි, නියෝජ්‍ය 31යි, එකතුව 54යි. 2000 වර්ෂයේ 4 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 42යි, නියෝජ්‍ය 36යි, මුල් එකතුව 78යි. 2001 5 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 25යි, කැබිනට් නොවන 27යි, නියෝජ 8යි, මුල් එකතුව 60යි. 2004 6 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 31යි, කැබිනට් නොවන 3යි, නියෝජ 31යි, මුල් එකතුව 65යි. 2010 7 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 37යි, නියෝජ 39යි, මුළු එකතුව 76යි. 2015 8 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 45යි, රාජ්‍ය 19යි, නියෝජ්‍ය 23යි, 87යි මුළු එකතුව. 2019 8 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 16යි, රාජ්‍ය 38යි, මුළු එකතුව 54යි. 2020 9 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 27යි, රාජ්‍ය 40යි, මුළු එකතුව 67යි. ආයන දෙක 1978 5 වෙනි පාර්ලිමේන්තුවේ කැබිනට් 1යි, රාජ්‍ය නියෝජ්‍ය නැහැ, මුළු එකතුව 1යි. 1989 2 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 1යි, රාජ්‍ය නැහැ, නියෝජ්‍ය නැහැ, මුළු එකතුව 1යි. 1994 3 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 3යි, නියෝජ්‍ය 5යි, මුළු එකතුව 8යි. 2010 වසරේ පාර්ලිමේන්තුව 4 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 4යි, මුළු එක රාජ්‍යයක් නැහැ, නියෝජ්‍යයක් නැහැ, මුළු එකතුව 4යි. 2001 5 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 1යි, රාජ්‍යයි නියෝජ්‍ය දෙකම නැහැ, මුළු එකතුව 1යි. 2004 6 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 3යි, රාජ්‍ය නියෝජ්‍ය නැහැ, මුළු එකතුව 3යි. 2010 7 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 2යි, රාජ්‍ය නැහැ, නියෝජ්‍ය 1යි, මුළු එකතුව 3යි. 2015 8 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 2යි, කැබිනට් නොවන 2යි, රාජ්‍ය 2යි, මුළු එකතුව 6යි. 2019 8 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 1යි, කැබිනට් නොවන නැහැ, රාජ්‍ය නැහැ, මුළු එකතුව 1යි. 2020 9 වෙනි පාර්ලිමේන්තුව කැබිනට් 1යි, කැබිනට් නොවන 2යි, මුළු එකතුව 3යි. අයන්න 3 ප්‍රතිශත 1994 වර්ෂයේ උපරිම ලෙස 113.4යි හා 2020 වර්ෂයේ 3.7යි අතර වී ඇත. අයන් 4 රටේ වර්තමාන කාන්තා ජනගහනය අමාත්‍ය මණ්ඩලයේ කාන්තා නියෝජනය පාර්ලිමේන්තු කාන්තා නියෝජනය මට්ටමේ පවතී. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 103.6යි, අමාත්‍ය මණ්ඩලයේද 103.6යි. ආයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, 9 වෙනි පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ අහන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා සාර්ථක පිළිතුරක් ලබා දීම සම්බන්ධව. එතුමා පිළිතුරේ අවසන් තැනින් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අහන්න බලාපොරොත්තු වෙනවා. එතුමාගේ පිළිතුර අනුව කාන්තා නියෝජනය 3.6යි වර්තමාන කැබිනට් එකේ ලබා දීලා තියෙන අවස්ථාව මට හිච්ච විදියට. වගේම ගරු කතානායකතුමනි, පොඩි ඉල්ලීමකුත් කරනවා මේ ප්‍රශ්නෙකට උත්තර දෙනකොට. මම දන්නේ නැහැ මේකට ඔබතුමා සලකයිද කියලා. මාලිකන්තුමත් මේක අවධානය යොමු කරන්න. මේ ප්‍රශ්නෙට ලබා දෙන උත්තරේ අතුරු ප්‍රශ්නයක් අහන්න, මේ ෆිගර්ස් ටික නැත්නම් මේ තොරතුරු ටික අපිට ඔය කියාගෙන ලයිස්තුව මතක තියාගන්න බෑ. අදාළ ප්‍රශ්න අහන්න ගියාම මේක ඒ වෙනුවෙනුත් මොන හරි සහයෝගයක් ලබා දෙන්න පුළුවන් නම් වැදගත් වෙනවා. මොකද දැන් මන්ත්‍රීවරු 78 ගැන කියප එක මතක නැහැ මේ 2020 වෙනකොට. මගේ පළවෙනි ප්‍රශ්නේ 78 ව්‍යවස්ථාව අනුව එක එක පාර්ශ්වයන් ආණ්ඩු කරලා තියෙනවා මේ රටේ. ඒ අමාත්‍ය මණ්ඩලවල හිටපු සංඛ්‍යාව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කිව්වා. මං හිතනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා ඇති මේක අහගෙන ඉන්නවා නම් මේ සෙට් එක මේ කණ්ඩායම නඩත්තු කරන්න වීදම් කරපු සල්ලි ටික නතර කරලා තිබුණා නම් මේ රට තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ආණ්ඩු කරන පාර්ශ්වයන් විපක්ෂයේ කණ්ඩායම් දිගටම 78 ඉඳලා ගත්තා. නිසා මම අහනවා කාන්තා නියෝජනය වෙනුවෙන් දීලා තියෙන අමාත්‍ය ධූර ප්‍රතිශතයේ මෙතුමා කිව්වා මේ රටේ කැබිනට් මණ්ඩලය ගැන ජනතාව වෙතින් මහා විශාල විරෝධයක් මතුවන නිසා 2015 යම් කිසි සංශෝධනයක් ගෙනහලා මේ කැබිනට් මණ්ඩලය සීමා කළා රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරු සීමා කිරීමකට යටත් වුණා. හැබැයි නැවත වතාවක් ඒක ආපස්සට අරගෙන ගිහිල්ලා මේ රටේ ජනතාව එපා කියපු ප්‍රතික්ෂේප කරපු තැනට මේ රට අරගෙන යන්න හදනවා. ඒ නිසා මම ගරු කතානායකතුමනි ප්‍රශ්න අහනවා. බය වෙන්න එපා. මගේ ප්‍රශ්නේ
එක ප්‍රශ්නයයි.
ඒ තැනට
ඔබතුමා සහයෝගය දෙන්න
ජනතාවට දැන් උත්තර
ඔබතුමා සහයෝගය දෙන්න එක ප්‍රශ්නයයි. කාලේ නැසි කරන්න නැතුව
අපි තමයි ඒක කතා කරලා උත්තරේ දෙන්න
වෙන්නේ.
මම අහනවා ඒක කොතරම් සාධාරණද ඒ කැබිනට් මණ්ඩලය වෙනස් කරන යෝජනාව ඉස්සරහට අරගෙන යන්න මේ අමාත්‍ය මණ්ඩලය
චමින්ද විජේසිරිමන්තුමයි ප්‍රශ්නේ අහන්න
කතා කරනවාද කියලා.
චමින්ද විජේසිරිමන්තුමයි ප්‍රශ්නේ අහන්න. ඉතින් ඔබතුමා ප්‍රශ්න නෙවෙයිනේ කතා කරන්නේ. ඔබතුමා කතාවක් නේ කරන්නේ. ප්‍රශ්න දෙයකට බැටි එච්චරයි. චමින්ද විජේසිරිමන්තුමාගේ ප්‍රශ්නේ අහන්න. ඔබතුමා කතාවක් නේ කරන්නේ. උත්තර දීලා තියෙන්නේ ඔබතුමාලා තේරුම් ගන්න මේ කාලය ප්‍රවේශම් කරගන්න. මම කියන්නෙත් ඒකයි. එහෙම හැසිරෙන්න එපා කියලා. හරි. ඔව්. මරි කර්මන්තිතුමා.
අර කතානායකතුමනි, දැන් කතානායකතුමා, දැන් මේ පාර්ලිමේන්තුවට එන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඔක්කොම මහ ජනතාවගේ ඡන්දයෙන් එන අය. මේ පාර්ලිමේන්තුව තමයි මේ රට ජනතාවගේ 95% නියෝජනය වෙන්නේ. මේ හැම පැත්තෙම. එතකොට ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට ජනතාවට සේවය කරන්න විශේෂ වරප්‍රසාද තියෙනවා. ඇමතිකම් තියෙනවා, නියෝජ්‍ය ඇමතිකම් තියෙනවා, අධීක්ෂණ මන්ත්‍රීකම් තියෙනවා. විපක්ෂ මන්ත්‍රීවරුන්ට මේ සභාවේ තියෙන එකම දේ කතාවක් කරලා යන එක නෙමෙයි, ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන එක. එතකොට අතුරු ප්‍රශ්න දෙකක් ඇහිම අපේ අයිතිවාසිකමක්.
හරි මන්ත්‍රීතුමා.
ඒ අයිතිවාසිකම ආරක්ෂා කරන්න කතා නැහැ.
අතුරු
නැතුව මේ මහින්දානන්ද අලුත්ගමගේ වැතුමා කිනිතර කරන්න බෑ. ඒක අපේ අයිතිවාසිකමක්.
ඔබතුමාගේ අයිතිවාසිකම තමයි එතුමාට ලබා දුන්නේ ප්‍රශ්නයක් අහන්න. එතුමා ඒ වෙනුවට කතාවක් කරනවා. ඉතින් ඒක වැරදීනේ. ඔබතුමා කෙටි ප්‍රශ්න දෙකක් අහන්න. ඒ ප්‍රශ්න දෙක අහලා උත්තර ඉල්ල ගන්න. යන්නේ කතාවක් කරන්න වෙන අවස්ථාවක් දෙනවනේ ඔබතුමාට. හරි, ඉතින් අහන්න ප්‍රශ්න දෙක. බොරු කරන්නේ නැතුව
ප්‍රශ්න ඇහුවා. ඇහුවා.
හරි, උත්තර දෙන්න. එමෙතුමා උත්තරයක් දෙන්න. ඉන්න උත්තරයක් දෙනකම්.
යාළු කතානායකතුමනි, එතුමා දීර්ඝ ප්‍රශ්න ගණනාවක් දීර්ඝ කතාවක් කෙරුවා.
ඒව
මටත් එක ලියලෙව්වා නම් මේ ප්‍රශ්නෙට උත්තර දුන්නාගේ එතුමත් කිව්වා මේක ලැබුණා නම් වඩා හොඳයි කියලා. මම ඉතින් දීර්ඝ දේ ලියලෙව්වා නම් අපිටත් ලැහැස්සිලා එන්න පුළුවන් ඒ උත්තර දෙන්න. ප්‍රශ්නයක් සීමා වෙන්න ඕනේ. ප්‍රශ්නයේ සීමාවක් නෑ. එතුමා දීර්ඝ කතාවක් කෙරුවා කතා නැහැ එතුමා. ඒ නිසා එතුමත් එක ලියලෙව්වා නම් අපිටත් ලැහැස්සිලා එන්න පුළුවන් ඒ උත්තරයක් දෙන්න.
හරි. චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය අහන්න.
දෙකක්.
ආ දෙක. ඊළඟ එක කියන්න. ඊළඟ එක කියන්න.
මොකද? දෙවනි අතුරු ප්‍රශ්නේ ඔබතුමාලගේ 20 වෙනි 2020 පාර්ලිමේන්තුවේ 9 වෙනි පාර්ලිමේන්තුවේ මේ කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යවරේ අමාත්‍යංශය කියන්නේ ලංකාවේ 75%ක් ජනතාව නියෝජනය වෙන අමාත්‍යංශය. මේ මේ
ප්‍රශ්නේ අහන්නේ.
මොකද මේ? හරි බය වෙලා ඉන්නේ. පුදුම බය වෙලා ඉන්නේ මේතර හැංගිලා ඉන්න. ඒ 75%ක් නියෝජනය වෙන්න මේ මේ මෙවර කැබිනට් අමාත්‍ය ධූරයක් නැහැ. දරු කතා නැතුනේ අපි අහනවා මේ රටේ කාන්තාවන්ට දරු පරපුරට සරකන්න කැබිනට් අමාත්‍ය ධූරයක් ගේන්න බැරි වුණේ මේ වර්තමාන ආණ්ඩුවට ඇයි කියන කාරණා.
හානි. මුදල් නැවතුමා ඊළඟ
දරු
ඊළඟ අවස්ථාවේ
දරු කතා නැගතුමනි ඔබතුමාගේ අවධානය ස්ථාවරණෝගේ 33 යටතේ මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මේ ප්‍රශ්නයට අදාළව නොමේ තුමා මේ ප්‍රශ්නේ අහන්නේ. එදම ඇත්ත කතාව.
චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගෙන් අහන්න. චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
සාමාන්‍ය ජනතාවට මොකද?
චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
ඉතිගෙන අලි වෙලා මේක මග ඇරලා යනවා.
අහන්න නැද්ද ප්‍රශ්නේ?
ගරු කතානායකතුමනි හතරවෙනි ප්‍රශ්නේ අහන්න කලින් ඔබතුමාගේ පොයින්ට් බෝඩරයක් ඕනේ. දැන් ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඇත්තටම මේ අදාළ නොවන කාරණයක් කියන කාරණේ පිළිබඳව අපි කනගාටු වෙනවා ජේෂ්ඨ ඇමතිවරේ. ඒ වගේම ඔබතුමා පිළිබඳව ඔබතුමාගේ ඉසේ කෙස් නැත්තේ පාර්ලිමේන්තුවේ උච්චර ඉඳලා ඒ විශාල ජේෂ්ඨයෙක් හැටියටනේ ගරු කතානායකතුමනි එහෙම අපි අසන කරන්න එපා. පසුබිලේ മന്ത്രിවරු හැටියට අපිට තියෙන වරප්‍රසාද
නෑ නෑ කිසිම කේන්තියක්
නෑ. පැයක් කාලයක් තිබෙනවා ප්‍රශ්න අහන්න. ඒතොර මේ පැය කලමනා කර ගැනීමේ වගකීම ඔබතුමා සතුව තියෙන ගරු කතානායකතුමනි. ඔබතුමාට උපදෙස් දෙන්න යන්නේ නෑ. ඔබතුමා අපිට වඩා ජේෂ්ඨයි. පැයක කාලය තුල මේ කලමනා කරන කිරීම සඳහා ඔබතුමා අපේ ප්‍රශ්නය දැන් අර ව්‍යාග්‍රහ ගහන්නේ කවුද කියලා වුණා වචන දෙකෙන් ඉවරයි. එහෙම අහන්න බෑනේ. දැන් ව්‍යාග්‍රහ ගහන කට්ටිය කෑ ගහලා ඒ අහන විදිහ අහනවා නම් අපේ ව්‍යාග්‍රහ ගැව්වේ කවුද කියලා අහන්න තිබුණා. හැබැයි ගරු කතාව
ආයිමත් ඔබතුමා කතාව අහන්න.
ඒ නිසා ව්‍යාග්‍රහ ගහලා අනාථ වෙච්ච කට්ටිය තමයි 20ටත් අනාථ වෙලා තියෙන්නේ. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහනවා. දෙන්න.
අධ්‍යාපන ඇමතුමා උත්තර දුන්නා නම් හොඳයි ප්‍රශ්නෙට.
ගරු කතානායකතුමනි මාසයක් කල් ඉල්ලනවා මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න මාසයක්.
ඒක තමයි. තුන්වෙනි ප්‍රශ්නේ බුද්ධික පතිරණ ගරු මන්ත්‍රීතුමා.
තව අහනවා ගරු කතානායකතුමා.
මුදල් අමාත්‍යතුමා. මුදල් අමාත්‍යතුමා
සති දෙකක් කල්ලිල්ල
ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා හතරවෙනි ප්‍රශ්නේ
මම අහනවා ගරු කතානායකතුමනි
අධ්‍යාපන අමාත්‍යතුමා
සති දෙකක් කල්ලිල්ලනවා ශාන්ත කතානායකතුමා
පස්වෙනි ප්‍රශ්නේ තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මන්ත්‍රීතුමා
මම අහනවා කතානායකතුමනි
ජල සම්පාදන
පිරිතුර මෙසේයි එක මේකදාග කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති ග්‍රාම නිලධාරී වසම් 1610 අතුරින් පානීය ජල ගැටලු ඇති ග්‍රාම නිලධාරී වසම් 999ක් හඳුනාගෙන ඇත. මේ තියෙනවා ඇමුණුමක් එක සා එක තිතක් එක වගුව. එහි තියෙනවා ඒ ග්‍රාම නිලධාරී වසම් ගන්න මොනවද කියලා. ඒ අනුව මේ අමාත්‍යංශයේ විශේෂ ක්ෂේත්‍රයට අදාළ නොවන ප්‍රශ්නයක් ඔබතුමා අහලා තියෙනවා වාරි ජලය ගැන. ඒ දෙවෙනි A2 ඒකට අපිට උත්තර දෙන්න බෑ. ඒක වාරි මාර්ග අමාත්‍යංශයෙන් අහන්න ඕන. ආයන්න මේ අමාත්‍යංශයේ නැවතත් විශේෂ ක්ෂේත්‍රයට අදාළ වෙන්නේ නැහැ. පෞල් සංඛ්‍යාවක් ගැන ඔබතුමා අහලා තියෙනවා. ඈ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල ගැටලු විසඳීම සඳහා අමාත්‍යංශ විසින් පහත ව්‍යාපෘති ආරම්භ කර ඇති අතර එම ව්‍යාපෘති අවසන් කිරීමෙන් පසු ජල ගැටලුව සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වේ. එයි 1-2 වගුව මගින් ඉදිරියේ ආරම්භ වීමට නියමිත ජල සම්පාදන ව්‍යාපෘති 3 ඊළඟට 1.33 වගුව මගින් දැන්ට ඉදි කරමින් පවතින ව්‍යාපෘති අමනුම් 3 මේ අමනුම් මම ඔබතුමාට එවන්න. එතකොට ඔබතුමාට දැනගත හැකි දැන්ට ආරම්භ කළා තියෙන යමෙන් කී දෙනෙකුට ජලය යනවත් 3 ලක්ෂයකට ජලය ලබා දෙන්න පුළුවන් මේ ඔක්කොම ඉවර වෙනකොට. ඒවා ඉවර වෙන දිනත් මේකේ තියෙනවා. ඇත්තටම මේක ඉතාමත්ම හොඳ ආදර්ශමත් පිළිතුරක් ජලය ගැන ඕනම දිස්ත්‍රික්කයකට. එනිසා මම ඔබතුමාට මේක එවනු.
පළවෙනි අතුරු ප්‍රශ්නය.
ඔව් සුතේ ඇමතුමනේ ඔබතුමා වගේ කෙනෙකුට මේ ජලය හා සම්බන්ධ ප්‍රශ්න විසඳන්න වගකීමක් ලබා දීම පිළිබඳව මම සන්තෝෂයට පත් වෙනවා. අර අපි අපේ දිස්ත්‍රික්කවල විතරක් නෙමෙයි මම හිතන්නේ ලංකාවේම ලෝක බැංකුව ආධාර යටතේ මුල්ගල් තියලා අඩක් නෙම කරපු ඒවා විශාල ටැංකි බැඳලා භාගයක් නතර කරලා තියෙන වැඩසටහන් ඒකම අසාර්ථක වෙලා සමහර ලාවට ටැංකි බැඳලා විශාල මුදලක් වැය කරලා නමුත් ඒ ජල මූලාශ්‍රවල වතුර නැහැ. ඉතින් ඒ වගේ මම හිතන්නේ විශාල මුදලක් වැය කරලා අතරමඟ අඩපණ වෙච්ච ලෝක බැංකු ව්‍යාපෘති යටතේ පානීය ජල ව්‍යාපෘති රාශියක් ලංකාව පුරා තියෙනවා. මම ඔබතුමාගේ ඔව් පහුගිය කාලේ කියන්නේ ඒ වගේ නම් තියෙන්නේ තමුන්නාසලගේ රජයේ කාලේ තිබිච්ච නම් තමයි තියෙන්නේ මුල්ගල්වල. ඉතින් මම තමුන්නාසගෙන් අහන්නේ මට ප්‍රශ්න අහන්න දෙන්න. මම තමුන්නාසගෙන් අහන්නේ ඒ වගේ විශාල වියදමක් වැය කරලා ඒ අතරමඟ නැවතිලා තියෙන ව්‍යාපෘති සඳහා තමුන්නාසලා ගරු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද?
ගරු කථානායකතුමනි, එතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නයට පිළිතුරක් දිය නොහැක්කේ එතුමාගේ ප්‍රශ්නය අසා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය ගැන පමණයි. මේක අහලා තියෙන මං කියන්නේ ඔබතුමාගේ ප්‍රශ්නයට අනුවයි මම පිළිතුරු සූදානම් කරන්නේ.
එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ
කුරුණෑගල දිස්ත්‍රික්කය ගැනයි.
දෙවෙනි
ප්‍රශ්නේ ගරු ඇමතුමා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක් මේ වගේ අතරමඟ නැවතුණු ව්‍යාපෘති තියෙනවා.
මේ වගුව බලලා ඔබතුමා කතා කරනවා නම් වඩා හොඳයි. ව්‍යාපෘති තියෙනවා ඔක්කොම, අපි ආරම්භ කරන ඒවත් තියෙනවා, යෝජිත ඒවත් තියෙනවා, දැන් කෙරිමින් තිබෙන ඒවත් තිබෙනවා. මේක බලලා ඔබතුමා නැවත මගෙන් ප්‍රශ්නයක් අහනවා නම් සාර්ථක පිළිතුරක් දෙන්න පුළුවන්.
හරි, ප්‍රශ්න දෙකම අවසానයි. දෙවෙනි ප්‍රශ්නේ අහන්න. දෙවෙනි ප්‍රශ්නේ
ගරු කතානායකතුමනි, දෙවෙනි ප්‍රශ්නේ අහන්න කලින්
තව කතා කරමු.
දෙවෙනි ප්‍රශ්නේ අහන්න කලින් ඔබතුමායෙන් මම ඉල්ලනවා මට වගුව බලලා මගේ දෙවෙනි ප්‍රශ්නේ.
ඉතින් කතා එහෙමනම් ඉතින් වඩුව
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය කුරුණෑගල දිස්ත්‍රික්කයටත් අදාළයි. කුරුණෑගල දිස්ත්‍රික්කයට ආසන්න වනාත විල්ලුව, ආන විලුන්දාව, තමුන්නාසලක සිංහරාජය ඇතුළු විශාල වන විනාශයක් මේ දිනවල සිද්ධ වෙනවා. මේ වන විනාශයේ දවසකට හෙක්ටයාර් 3, 4, 5, 6, 7, 8
ඒක මේකට අදාළ නැහැ.
ඒ තුල පානීය ජලය පිළිබඳ ඒ තියෙන ගැටලුවට තමුන්නාසේ මොනවද අනුගමනය කරන ක්‍රියාමාර්ග?
ප්‍රශ්නයට අදාළ අතුරු ප්‍රශ්නයක් නොවන අතර ඒක නිකම් විකාර ප්‍රශ්නයක්. ඔබතුමා වාඩි වෙන්න.
හයවෙනි ප්‍රශ්නේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා.
මම ආනෝ කතා නැක තුමනි.
මුදල් අමාත්‍යතුමා උත්තර දෙන්න.
වාසුදේව නායකර්. හී රිප්ලයි සර්. ඔන්වල් වාසුදේව නායකර්.
රයිට්, thank you.
ඒ අසා තිබෙන ප්‍රශ්නයට පිළිතුර පළවෙනි අයන්න 1 ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 456.3 2 මීටාදාලව කොන්ත්‍රාත් 6ක් ඇති අතර 4ක් ප්‍රදානය කර ඇත. ඒවායේ භෞතික ප්‍රගතිය පාත සඳහන් පරිදි වේ. ඒ වගුව මෙහි තිබෙනවා. ඊළඟට 5 තුන්වෙනි ප්‍රශ්නය, 5වෙනි සහ 6වෙනි කාර්යයන් සඳහා තාම ටෙන්ඩර් කැඳවා නැත. ටෙන්ඩරය ප්‍රදානය කිරීමට නියමිතව ඇත. ඒ ට්‍රාන්ස්ෆෝර්මර් කුටිය ඉදිකිරීම ආයෝජන කලාපය දක්වා ජල නල එරීමේදී ජනතාවට ජල සම්බන්ධතා දීම, මේ දෙකම ගැන ටෙන්ඩර් ඉදිරි කාලයේදී ප්‍රදානය කරන්න වෙන්නේ ප්‍රතිපාදන වෙන්ගුණාට පසු ඉදිරි ආයවැය. අනික් ඒවායේ කටයුතු වෙලා ඉවරයි. භෞතික ප්‍රගතියත් මෙහි සඳහන් කරලා තිබෙන දින තියෙනවා. මෙහෙම විමර්ශනා මැනුම් කටයුතු කොන්ත්‍රාත්තුව මේ වන විට ලබා තිබේද? ඔහු ආරම්භක දිනය 2018-09-03 ගතවන කාලය අවුරුද්දයි. ඉදිකිරීම ආරම්භ කර තිබේද? ඔහු. ඊළඟට ප්‍රගතිය 100%ක් නිම කර ඇත. ඔන්න ඔය වගේ තියෙනවා දිගටම. ඔබතුමාට කියවන්න ඕනද නැත්නම් මම එවන්න?
කොන්ත්‍රාත්තු තුනේ දින තුන කිව්වනම් ඇති ප්‍රගතිය මම දන්නවා.
තුන භූගත ජල ටැංකියා පොම්පාගාරයේ ඉදිකිරීම. ඔව් කොන්ත්‍රාත්තුව දී තිබේ. දිනය 2019-08-13 ගතවන කාලය අවුරුද්දයි මාස 3යි. ඉදිකිරීම් ආරම්භ කර තිබේද? ඔව්. 82%ක් නිම කර ඇත. තවත් කියවන්න ඕනද? ඇති.
හරි.
ඇතිද? හතර. හතර පොම්පය සපයා සවිකිරීම. ඔව් කොන්ත්‍රාත්තුව ලබා දී තිබේ. 2020-02 ආරම්භක දිනය ගතවන කාලය මාස 10යි. ඉදිකිරීම් ආරම්භ කර තිබේද? ඔව්. නිම කර ඇති ප්‍රමාණය 10%. හරි.
හරි, බොහොම ස්තුතියි.
අතුරු ප්‍රශ්නය, මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ඉතා නිවැරදි පිළිතුරක් ලබා දීම සම්බන්ධව. විශේෂයෙන් බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ පළවෙනි අධීරයේ සඳහා බිංගිරිය ජල ව්‍යාපෘතියෙන් කියුබික් මීටර 2000ක් ලබා ගැනීම සඳහා ඌ ඒ ව්‍යාපෘතිය දැන් සාර්ථකව නිමවෙමින් යනවා. මම ඔබතුමාගෙන් අහන පළමු ප්‍රශ්නය, අපි මේ ව්‍යාපෘතිය කිරීමේදී බිංගිරියේ සිට වතු අත දක්වා වූ මේ නල මාර්ගයේ වසම් 6කට පානීය ජලය ලබා දෙන්න සැලසුම් කරලා ක්‍රියාත්මක කරලා තිබුණා. මේ වෙනට ගරු අමතුමනි, ඒ වසං 6 කොටසකට විතරයි පානීය ජලය ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නේ. මොකද මේක මම නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට අපි මගේ අමාත්‍යංශය යටතේ කරපු ව්‍යාපෘතියක් කියන එක මේ රටම දන්නවා. ඒ නිසා ඒ ඉතිරි කොටසට අපි සැලසුම් කරපු වසම් 6 ඉතිරි කොටසට ජලය ලබා දෙන්න කටයුතු කරනවාද? මගේ පළවෙනි ප්‍රශ්නේ.
අලමු සැලසුමේ තිබෙන ආකාරයට ඒ ජනතාවට ජලය ලබා දීමේ කටයුත්ත ඒ ලෙසම ඉටු කරනවා, පළමු සැලසුමේ තිබෙන ආකාරයටම. නමුත් ඒ සඳහා වමනා ප්‍රතිපාදන තවම නැති නිසා ටෙන්ඩර් ප්‍රදානයක් කරලා නැහැ.
දෙවනි අතුරු ප්‍රශ්නය, බිංගිරිය අපනයන සැකසුම් කලාපය සඳහා ඉදිරියේදී අවශ්‍ය වන අවශේෂ ජලය ලබා ගැනීම සඳහා මාවය ජල ව්‍යාපෘතිය මේ අවස්ථාවේ ක්‍රියාත්මක වීම යනවා. හංගේරියානු ණය ආධාර යටතේ රුපියල් බිලියන 1500ක පමණ වියදමින් ඒක ජාත්‍යන්තර ටෙන්ඩරය කැඳවලා තිබුණේ අපේ රජය තියෙන කාලේ. බුදුමාට සමහරට දැන් එකපාරට මට පිළිතුරක් දෙන්න බැරි වෙයි. බුදුමාට පුළුවන් නම් මේ සම්බන්ධව හොයලා බලලා මේ ටෙන්ඩරේ මේනට ප්‍රදානය කළා ඉවරද මොකද්ද තියෙන ප්‍රමාදය කියන එක මට බුදුමා දැන් හෝ ඉදිරියේදී දැනුවත් කරන්න බුදුමා කටයුතු කරනවා.
මේ කියන ලද කරුණුවට පරිබාහිරයි මේක. මේ ව්‍යාපෘතිය එකයි. නමුත් ඔබතුමාගේ ප්‍රශ්නේ තිබෙන්නේ එම කරුණ ගැන නෙමෙයි. ඔබතුමාගේ ප්‍රශ්නේ තිබෙන්නේ මේ බිංගිරිය කලාපයේ මුල්ලාදියර සඳහා ජලය ලබා ගැනීමට ඇස්තමේන්තු මුදල කොපමණද? ඒක මං කිව්වා. ඊළඟට ඔබතුමා අහන්නේ අදාළ කොන්ත්‍රාත්තුවට මේ වන විට ලබා දී තිබේද? ඒකත් මං කිව්වා. ඔය හංගේරියානු ණය මත නව ජල මූලාශ්‍රයක් හොයා ගැනීමේ එම කොන්ත්‍රාත්තුව පිළිබඳ ප්‍රශ්නය මෙතෙන්ට අයිති නැහැ. නමුත් ඔබතුමා ওই විමසන කරුණ ඔබතුමාට ලබා දෙන්නට මම සම්පූර්ණයෙන්ම එකඟයි.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 7 චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීතුමා. ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීම.
ගෞරව சபாநாயகர் அவர்களே, கௌரவ சார்ல்ஸ் நிம்பளநாதன் அவர்களது கேள்வி யானா 1, 2, 3, 4 ஓம் புள்ளி விவர தகவல்களுக்கு அமைவாக மன்னார் கிளிநொச்சி முல்லைத்தீவு யாழ்ப்பாணம் ஆகிய மாவட்டங்களில் 45,000 அதிகமான குடும்பங்கள் கடல் தொழிலில் ஈடுபட்டு வாழ்ந்து வருவதுடன் 2,00,000 பேர் வரை இவர்களை சார்ந்து வாழ்ந்து வருவதாக அறிய முடிகின்றது. நீண்டகாலமாக சர்வதேச கடல் எல்லை சட்டத்தை மீறி இந்திய இழுவை வலை படகுகள் இலங்கை கடற்பரப்புக்குள் கடல் தொழில் நடவடிக்கைகளில் ஈடுபட்டு வருவதுடன் அதன் மூலமாக மேற்படி மாவட்டங்களில் கடல் தொழில் நடவடிக்கைகளில் ஈடுபட்டு வரும் கடற்தொழிலாளர்கள் இந்திய இழுவை வலைப்படகுகளின் மூலம் சித்திரவதைகளுக்கு இன்னல்களுக்கு ஆளாகி வருகின்றனர். ஆவண்ண ஆமனில் இந்திய ரோலர் படகுகளின் சட்டவிரோத செயல்பாடுகளை நிறுத்தி நமது மீனவர்கள் வழக்கம்போல் கடற்தொழிலில் ஈடுபடுவதற்கான நடவடிக்கைகளை மேற்கொள்வார்களா என்பதை அவர் சபைக்கு தெரியப்படுத்துவார். ஓம். வெளிநாட்டு கடற்தொழில் படகுகளை கைப்பற்றுவதற்கு இலங்கை கடற்படைக்கும் இலங்கை கரையோர பாதுகாப்பு திணைக்களத்திற்கும் சட்ட ரீதியான அதிகாரம் வழங்குவதற்கு இயலுமானவாறு 1996 இரண்டாம் இலக்க கடற்தொழில் மற்றும் நீரியல் வளங்கள் சட்டத்திற்கு 2017 ஜூலை மாதம் 11 இலக்க கடலடி இழுவை வலை கடற்தொழில் முறைமையை தடை செய்தல் மற்றும் 2018 முதலாம் இலக்க வெளிநாட்டு படகுகளை முறைப்படுத்தும் சட்டம் திருத்தப்பட்டுள்ளது. இதன் பிரதிபலனாக 2018-2019 மற்றும் 2020-2020 ஆகிய வருடங்களில் 64 வெளிநாட்டு படகுகளுக்கும் வெளிநாட்டு கடற்தொழிலாளர்கள் 288 பேருக்கும் சட்ட நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது. மேலும் வடக்கில் கடற்தொழிலில் ஈடுபட்டு வரும் மக்களுக்கு ஏற்படுத்தப்படும் முறைகேடுகளுக்கு தீர்வுகாணும் நோக்குடன் 2016 வருடத்திலிருந்து 3 தடவைகள் இந்திய இலங்கை இணைந்த சமூகத்தினருக்கு ஏற்படுத்தப்படும் பாதிப்புகள் மற்றும் சமுத்திர சூழலுக்கு அடிக்கடி ஏற்படுத்தப்படும் அழிவு பற்றியும் கலந்துரையாடப்பட்டு அதில் இணக்கம் காணப்பட்டாலும் இந்திய தரப்பினர் அதன்படி நடந்து கொண்டார்களா என்பது குறித்து அவதானத்துக்கு வரவில்லை. இவ்வாறு இந்திய இழுவை வலை படகுகளின் சட்டவிரோத நடவடிக்கைகளை நிறுத்துவதற்கு மேலும் தேவையான ஒழுங்கு விதிகளை வகுப்பதற்கு நடவடிக்கை எடுப்பதற்கு எதிர்பார்ப்பு கொள்ளப்பட்டுள்ளது. ஈனா 1-2 ஓம். தென்பகுதி மீனவர்கள் மேற்படி பிரதேசங்களில் கடற்தொழிலில் ஈடுபடுவதை தடுத்து நிறுத்துவதற்கு நடவடிக்கை மேற்கொள்ளப்படுமா என்பதையும் ஆமெனில் அந்நடவடிக்கை யாவை என்பதையும் அவர் சபைக்கு அறிவிப்பாரா? இன்றையிலே நீண்டகாலமாக தென்னிலங்கையைச் சேர்ந்த கடற்தொழிலாளர்களும் முல்லைத்தீவு உள்ளிட்ட வடக்கு கிழக்கு மாகாணங்களில் குறிப்பிட்ட சில பகுதிகளில் பருவகாலங்களில் கடற்தொழிலில் ஈடுபட்டு வருவதானது பழக்கப்பட்ட ஒரு நடைமுறையாக இருந்து வந்துள்ளது. அதேபோன்று வடக்கு கிழக்கு கடற்தொழிலாளர்களுக்கும் ஏனைய பகுதிகளுக்கு பருவகால கடற்தொழிலில் ஈடுபடுவதற்கான வாய்ப்புகள் இருந்து வருகின்றன. ஆனால் யுத்தத்துக்கு பிற்பட்ட காலத்தில் பல்வேறு பின்னணிகளுடன் முல்லைத்தீவு உள்ளிட்ட பகுதிகளில் அப்பகுதிகளை சேராத கடற்தொழிலாளர்கள் சில உள்ளூர் நபர்களுடன் சேர்ந்து சட்டவிரோதம் மற்றும் தடை செய்யப்பட்ட உபகரணங்களை கொண்ட கடற்தொழில் செயல்பாடுகளில் ஈடுபட்டு வருவதாக தொடர்ந்து குற்றச்சாட்டுகள் முன்வைக்கப்பட்டு வருகின்றன. இத்தகைய பிரச்சனைகளை நிரந்தரமாக தீர்க்கும் வகையில் எனது அமைச்சு தற்போது கடற்தொழிலில் தொடர்பான தேசிய கொள்கை ஒன்றினை வகுக்கின்ற செயல்பாடுகளில் ஈடுபட்டுள்ளது. இந்த கொள்கை திட்டத்தினை நாட்டின் அனைத்து கடற்தொழிலாளர்களினதும் அது சார்ந்த ஏனைய வல்லுநர்களினதும் கலந்துரையாடலுக்கு உட்படுத்தி அதனை மேலும் நடைமுறை சாத்தியமாக வலுப்படுத்தி நாடாளுமன்றத்தில் சமர்ப்பிக்கப்பட்டு அனுமதி பெறப்பட்டதும் அது கூடிய விரைவில் நடைமுறைக்கு வரும். அதன்போது இத்தகைய பிரச்சனைகளை அனைத்தும் முடிவுக்கு கொண்டு வருவதற்கு தீர்மானிக்கப்பட்டுள்ளது. இதற்கு இவ்வாறான கேள்விகள் அனைத்தும் வெற்றிகரமாக தீர்த்து வைக்கப்பட்டுள்ளது.
கௌரவ சவன் அவர்களே, எனது முதலாவது கேள்வி, கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் குறிப்பிட்டிருந்தீர்கள் இந்தியன் வெளிநாட்டு படகுகளை தடை செய்வதற்கு கடற்படைக்கு அதிகாரம் வழங்கப்பட்டதாகவும் அதன் தொடர்பாக கைது செய்யப்பட்டதாகவும் நான் நினைக்கின்றேன். கடந்த 18-19 ஆண்டு காலப்பகுதியில் கடத்தொழில் அமைச்சர் மஹிந்த அமரவீர அவர்கள் கடத்தொழில் அமைச்சராக இருந்த காலப்பகுதியில்தான் அதிகமான படகுகள் கைது செய்யப்பட்டு இந்திய மீனவர்களுடைய வருகை குறைக்கப்பட்டிருந்தது. தங்களுடைய காலப்பகுதிகளில் அது தொடர்பான நடவடிக்கைகள் எடுத்தது மிகவும் குறைவாக இருக்கிறது என்பதையும், அதே நேரத்தில் இப்ப தற்சமயம் நீங்கள் சட்டம் இருக்குன்னு சொல்லிருக்கீங்க, ஆனால் தற்சமயம் எங்கட பிரதேசத்தில் குறிப்பாக வடக்கில் 4 மாவட்டத்தில் இருக்கிற மீனவர்கள் கடலுக்கு செல்வதற்கு அச்சப்பட்டு கொண்டிருக்கிறார்கள். உடனடியாக உங்களால் எடுக்கக்கூடிய நடவடிக்கை என்ன என்பதை சொல்லுவோம்.
இது தொடர்பாக இந்திய தரப்போடு கலந்துரையாடி கொண்டிருக்கின்றோம். சமீபத்தில் கூட இந்திய தூதுவர் டெல்லிக்கு சென்றிருக்கின்றார். அங்கு இது தொடர்பாக கலந்துரையாடப்பட்டு வருகின்றது. அதே போல இங்கும் நாங்கள் அமைச்சரவையில் இது கலந்துரையாடி விரைவில் நடவடிக்கை எடுக்க இருக்கின்றோம்.
விரைவில் என்று சொல்லீங்களே கௌரவ அமைச்சர் அவர்களே,
சொல்ல வரவில்லை. ஓரிரு மாதங்களுக்குள் அந்த நடவடிக்கை.
ஓரிரு மாதங்கள், ரைட். இரண்டாவது கேள்வி, தென்பகுதியை சார்ந்த மீனவர்கள் அரசியல் பலங்களுடன் அல்லது ஆட்சியாளர்களுடைய உதவியுடன் முல்லைத்தீவு மாவட்டத்தில் வந்து அவர்கள் அத்துமீறின தடப்பட்ட தொழிலை தொடர்ச்சியாக செய்து வருகிறார்கள். அது ராஜித சேனரட்ன 2012 ஆம் ஆண்டு கடத்தல் அமைச்சராக இருந்த காலம் முதல் இன்றைக்கு வரைக்கும் அந்த விஷயம் நடந்து கொண்டிருக்கு. இப்ப நான் உங்களை கேட்டுக்கொள்றேன் சொன்னால், முல்லைத்தீவு மாவட்டத்தில் தென்பகுதி மீனவர்கள் வந்து யுத்தத்துக்கு முன்பு இருந்த ஆட்களுக்கு 72 பேருக்கு அந்த 2012 ஆம் ஆண்டு அங்க உள்ள மாவட்ட மீனவ சங்கங்கள் இணைந்து ஏற்றுக்கொண்டது. 72 மீனவ படகுகள் மட்டும், அவை இந்த பேர் விவரங்கள் கூட எங்கள்கிட்ட இருக்கு. ஆனால் இன்றைக்கு அந்த பிரதேசத்தில் 700-800 படகுகளுக்கு மேல வந்து அந்த படகுகள் தடப்பட்ட தொழில். இப்ப லைட் கோஸுக்கு போய் டைனமைட் அடிக்கணும், ஆனா கடற்படையோ கடத்தலில் உங்களோட திணைக்களமோ அவர்களுக்கு எந்த விதமான நடவடிக்கையும் எடுக்கிறதில்லை. அதே நேரத்தில் முல்லைத்தீவு மாவட்டத்தை பூர்வீகமா கொண்ட மீனவர்கள் அங்கு சென்று ஏதாவது ஒரு புலியான தகவல் செய்யல, அவர்களை உடனடியாக கைது செய்கிறார்கள். அதே நேரத்தில் தென்பகுதி மீனவர்களுக்கு கடற்படையும் உங்களோட திணைக்களமும் உதவியா இருக்கின்றதான் என்னுடைய கேள்வி. முல்லைத்தீவு மாவட்டத்தில் தென்பகுதி மீனவர்களை கட்டுப்படுத்த முடியுமா, எங்கட மீனவர்களை சுயமா கடத்தொழில் செய்ய முடியுமான்றதை நீங்க சொல்லுவோம்.
என்றால் ஏற்கனவே நான் சொன்னது போல யுத்தத்துக்கு முதல் அது நடைமுறையில் இருந்தது. ஆனால் யுத்தத்துக்கு பிறகு அவர்கள் அனுமதி பெற்று சிலர் வந்திருக்கின்றார்கள். இந்த சந்தர்ப்பத்தை பயன்படுத்தி சில இன்னும் மேலும் சில பேர் உள்ளூர் ஆக்களுடைய உதவியோடையும் அங்கு செய்கின்றார்கள். ஏற்கனவே நான் சொன்னது போல இது சம்பந்தமாக நாங்கள் புதிய ஒரு சட்ட விதிகளை கொண்டு வருகின்றோம். எந்த வகையிலும் சட்டவிரோத செயல்களை எங்கும் செய்யறதுக்கு இடமளிக்க முடியாது.
කෙසේ වෙතත් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ රැත් මාළඹේ චණ්ඩිකා බණ්ඩාරනායක මාවත ආශ්‍රිත ප්‍රදේශයන්හි වැසි ජලය නිසා ඇතිවන ගංගාතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. ආ 2 අදාළ නැත. ආ 3
මාලිබේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහතාවට ඇති ගංගොතුරු තත්ත්වය පාලනය කිරීම සඳහා තප්පරයට ඝන මීටර 20ක ධාරිතාවක් ඇති පොම්පාගාරයක් රුපියල් මිලියන 2200ක වියදමින් අඹතල ප්‍රදේශයේ ඉදිවීම පවතී. මේ වසර අවසන් වන විට මෙහි ඉදිකිරීම කටයුතු ලෝක බැංකුව ආධාරයෙන් ක්‍රියාත්මක වන කොළඹ අගනගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය මගින් නිගම කිරීමට අපේක්ෂිතයි. මීට අමතරව අතුරුගිරිය හෝමාගම ප්‍රදේශ ආශ්‍රිතව හිට්ටිගේ ඇලමැති ඇලමාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව විසින් ශක්තිතා අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට යෝජනා වී ඇත. එමෙන්ම කඩුවෙල නගරයේ ගඟට සම්බන්ධ වන ඇලමාර්ග කීපයක් ආශ්‍රිත කරගෙන වැසි ජලය අපවහන පද්ධතිය සකස් කිරීම සඳහා ශක්තිතා අධ්‍යයන සිදු කරමින් පවතී. ආ අදාළ නැත.
අර කතානායකතුමනි, දැන් කැලණි ගඟේ හංවැල්ල ඉඳලා සීතාවක ඉඳලා කොළොන්නාව දක්වාම 1872, 1883, 1892, 1904, 1913, 1947, 1989 සහ 2016 වසරේ මහා ගංවතුර තත්ත්වයක් ආවා. එතකොට ඒ වෙලාවේ සාමාන්‍ය මීටර් 5ක් පහමාරක් අතර උසකට වතුර එනවා. එතකොට 2016 ගංවතුරෙන් පස්සේ විශේෂයෙන් මම කොළොන්නාවේ මන්ත්‍රීවරයා හැටියට අපේ හිටපු අග්‍රාමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන ඇමැතිතුමා එක්ක එකතු වෙලා අපි ව්‍යාපෘතියක් ආරම්භ කරා. ඒකේ කොටසක් තමයි ඔය අමතලේ කියන පොම්පාගාරේ. ඒකෙන් කඩුවෙලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගංවතුර වලට කිසිම විසඳුමක් නැහැ. ඒක ඇවිල්ලා තලාහේන, මාළඹේ සහ මුල්ලේරියා ප්‍රදේශවල වැයි වතුර කැලණි ගඟට පොම්ප කිරීමක් විතරයි තියෙන්නේ. එතකොට මම අහපු ප්‍රශ්නේ ඇලමාර්ග සුද්ධ පවිත්‍ර කිරීම භූමියේ වතුර බැහැල යාම සඳහා තියෙන කාරණයක්. ගඟෙන් භූමිය ඇතුළට වතුර ආවහම ඒ වතුර මේ අධික නාගරිකත්වය නිසා ඉක්මනින් බැහැලා යන්නේ නැහැ. එතකොට ඒකට වැඩපිළිවෙලා ගෙනල්ලා තියනවද කියන විතරයි මම අහන්නේ.
ගරු කතානායකතුමනි, මේ ගංගාතුර ගැන කතා කරන නිසා මේ විපක්ෂයේ മന്ത്രിතුමා අපි තේරුම් ගන්න ඕනේ මේ ගංගාතුර ගැන කතා කරන විට මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රදේශවල ලැබෙන විශාල වැසි ජලය එකතු වෙලා ඇති වෙන ගංගාතුර තත්ත්වය. දෙවෙනි කාරණේ තමයි මේ ගඟේ ඉහළ ප්‍රදේශවලට අධික වර්ෂාපතන නිසා ඇති වෙන ගංගාතුර. මේක දෙකක්. එතකොට මේ දෙකට වෙන වෙනම විසඳුම් සපයන වෙනවා. එතකොට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තියෙන ඉඩම් සංවර්ධන සංස්ථාව මගින් ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ මේ වැසි තත්ත්ව නිසා ඇති වෙන වැසි ජලය පාලනය කිරීමට, ඒ නිසා ඇති වෙන අවධානය අවම කිරීම සඳහා. ඒ සඳහා තමයි හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන අගමැති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ යටතේ ලෝක බැංකුව ආධාර අරගෙන පසුගිය රජයේ කාලේ 2005-2014 රාජ්‍ය කාලේ ආරම්භ කරේ මේ ලෝක බැංකු ව්‍යාපෘතිය, කොළඹ නගරාශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය. ඒ හරහා සැලසුම් කරපු වැඩපිළිවෙලේ එක කොටසක් තමයි මෙතන අපි කතා කරේ. ඔබතුමා කිව්වට මේ අඹතලේ මේ පොම්පාගාරේ තමන්නාසලේ කාලේ පටන් ගත්තා කියලා. තමන්නාසලේ කාලේ පටන් ගත්ත හුඟක් දේවල් අපේ කාලේ සැලසුම් කරපු දේවල්. සැලසුම් කරපු දේවල් ප්‍රමාද වෙලා පස්සේ කාලෙක පටන් ගත්තා තමයි. නැවත ඒක අපි කාටවත් ගෞරව දෙන්න එකට කතා කරන්න ඕනේ නැහැ. නැවත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම පවතිනවා. එතකොට මේ ගඟෙන් එන ගඟේ ඉහළ ප්‍රදේශවලට ජලය වර්ෂාපත නිසා ඇති වෙන වැඩසටහනට විසඳුමක් වශයෙන් තමයි මේ පටන් ගන්න තිබුණේ අපි ක්ලයිමේට් රෙසිලියන්ස් ඉම්ප්‍රූවමන්ට් ප්‍රොජෙක්ට්. ඒකත් ඇත්තටම පටන් ගත්තේ මේ අදහස ආවේ 2014 කාලේ තමුන්නාසලේ කාලේ ඒක ක්‍රියාත්මක වීම ආරම්භ වුණා. ගංගා 10ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන මේ වැඩපිළිවෙලේ කැලණි ගඟ ආශ්‍රිත වැඩපිළිවෙල යැත්තේ තමුන්නාසලේ කතා කරන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ, දැන් එතුමා මට මේ වැහි ජලයයි ගං වතුර ගැන උගන්වන්න හදනවා. මම දන්නවා කැලණි ගඟේ ගං වතුර එන්නේ 105 මිලිමීටර 180 පැනලා දවස් 3ක් වැස්සාම. මම ඕක හොඳට ස්ටඩි කරලා තියෙනවා. අනික තමයි එතුමා පට්ටපල් බොරුවක් කියනවා. මේ හිටපු මේ දින්න ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් කාලේ පටන් ගත්තා කියලා. මෙතුමා අරුවක් කාල වලට ගියත් හැමතැනටම යන්නේ එතුමාගේ ප්‍රොජෙක්ට් එකක් වගේ ජනාධිපතිතුමාගේ නම විකුණලා යන කැම්පේන් එකක් වෙනම යනවා. ඒක වෙන කතාවක්. ඔබතුමාට කැබිනට් අමතිගමක් ගන්න ඒ වගේ කැම්පේන් එකක් කරන්න. හරිද? ඒ වුණාට මේක මේ බොරු කියන්න
බෑ. ඔබතුමාගේ ප්‍රශ්නේ.
ඔව් මගේ ප්‍රශ්නේ. දැන් එහෙමනම් ගරු කතානායකතුමනි, එහෙනම් ලංකාවේ ගං වතුරන හැම ගංගාවකම මේක කෙරෙන්න ඕනේ. මේක අපේ ආණ්ඩු කාලේ මම ෆයිට් කරපුන් තමයි කැලණි ගඟේ පොම්පාගාරාවේ. මං අහන්නේ දැන් ඔය කැලණි ගඟේ ගං වතුරෙන් කොළොන්නා විතරක් නෙමෙයි කඩුවෙලත් ඒ වගේම සීතාවකත් මේ යට වෙනවා. මම පර්ටිකියුලර් ප්‍රශ්නයක් ඇහුවේ. එතුමාට තේරෙන්නේ නැත්තම් මං ඇහුවේ කොළොන්නාවේ පොම්පාගාර හදනවා වගේ කඩුවෙල සහ සීතාවකටත් පොම්පාගාර හදන වැඩපිළිවෙළක් තියෙනවද නැද්ද? එච්චරයි වටේ යන්න ඕනේ.
කතානායකතුමනි, ගරු කතානායකතුමනි, මේ වැඩ මම මුලින් කිව්වා නාගරික සංවර්ධන අධිකාරිය මගින් මේ වැසි ජලය පාලනය කරන්න මේ කටයුත්ත කරනවා කියලා. ඒතර ඒක කරන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේ අවහිර වෙලා තියෙන ඇල මාර්ග සුද්ධ කරන එක. එතකොට මේ අනවසර ඉදිකිරීම ඉවත් කරන එක. ඒ වගේම මේ වැසි ජලය කැලණිගඟේ මට්ටමට වඩා ඉහළට නගින විට පොම්පාගාර මගින් ඒ ජලය කැලණිගඟට හෝ මුහුදට පොම්ප කරන එක. ඒ සඳහා තමයි මේ වැඩපිළිවෙළ ඇත්තේ මේ ව්‍යාපෘති ඇත්තේ පොම්පාගාර තුනක් සැලසුම් කරලා තිබුණේ. මේ එක පොම්පාගාර තමයි මෙතුමාගේ යෝජනා කියලා කියන්නේ. ඒක බොරු. හරි. මේවා තිබිච්ච දෙවැනි කාරණේ දැන් තමුන්නාසේගේ අරුක්කාල් ගැනත් මම කියන්න ඕනේ. තමුන්නාසේ පොඩක් අරුක්කාල් ගැන කතා කරන්නේ. අරුවක් කාල් වල ආරක්ෂක ලේකම්තුමා සැලසුම් කරපු වැඩසටහන පුත්තල මේ කරන්නේ නැතුව ඒක වෙන තැනකට ගිහිල්ලා බිලියන 24ක් වියදම් කරලා කරන නාස්තිය ගැන හොයලා තමයි මම එතනට ගියේ. ඒ වගේ මෙතුමලාගේ කාලේ අපේ කාලේ පටන් ගත්ත ව්‍යාපෘති ප්‍රමාද කරලා වෙන තැන් වලට මාරු කරලා කරපු නාස්තිය ගැන වට තමයි
හරි
ගිහලා මේ නාස්ති වලකගෙන දැන් විසඳුම් ගන්න අපි උත්සාහ කරන්නේ. තමුන්නාසලා වුරුදු 35 කරපු නාස්ති
ඔබ දැන් ප්‍රශ්න දෙකකට උත්තර දුන්නා.
ඒ වන් යම් කිසි ප්‍රයෝජනයක් ගන්න අපි උත්සාහ කරන්නේ.
ඔව් කියන්න. ඔව් මරේ කර්මන්ත.
අර කතානායකතුමනි මම සරල ප්‍රශ්නයක් ඇහුවේ. හරිද? කැලණිගඟේ වතුරෙන් කොළොන්නා වගේම අනිත් තැන් දෙකත් යට වෙනවා. ඒකට කරනවද කියලා? මෙතුමා මේ වටේ යන එහෙනම් කළු ගඟේ මේ ගින් ගඟේ නිල්වලා ගඟේ පොම්පාගාර හදන්න බෑ. මේ ලකුණු දා ගැනීම තරංගයට අපේ වේලාව නාස්ති කරනවා.
ඔව්. හරි බොහොම ඉස්සරදී.